Si Sri Lanka, eki deshayak udesa pahan dura. නව සීලන්ත ස්පර්ස් සංවිධානයේ රේඩියෝ ශ්‍රී ලංකා ප්‍රසන්ටඩ් බයි ස්පර් නිව්සීලන්ඩ්
මහා සම්මත මනෝමෝලේනු
සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව සීලන්ත ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
ස්තුතියි සුජාතා. අද ජූලි මාසයේ 31 වෙනිදා සෙත් ශ්‍රී ලංකා සමග අද සී සරි ලංකා වැඩසටහනින් සජීවීව සිකුරාදා හවස නිවෙහිනිල්ලේ සිටින ඔබ වෙත අපි එමු. සතියක් බර වැඩ කරලා සතියක් අවංකව වැඩ කරලා නව සීලන්තේ අපි සැම දිග හුස්මක් අරගෙන ගෙදරට එන්නේ සැනසීමෙන් තේ කෝප්පයක් බොන්න. සීත ඍතුවක් උණුසුම් පානයක් නැත්නම් තේ කෝප්පයක් නැත්නම් හිතට මොකක්ද වගේ. අද සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහන අපි දියත් කරනවා විශේෂ පරිච්ඡේද කීපයකින්. සී සරි ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දෙන ඔබට අප සමග එකතු වෙන්නට පුළුවන් දුරකථනින් අපි විවෘතව තබනවා 81.5 81.2 අප සමග කතා කරන්න අපි බොහොම කැමැතියි. ඔබේ කටහඬ අහන්න අපි බොහොම කැමැතියි. ඔබේ කටහඬ ගුවනේ නතර කරන්න අපි නැවත අපේ සුපුරුදු නිෂ්පාදක නිරන්ජන් පටබැඳිගේගෙන් අහගමු අද වැඩසටහනේ පෙළ ගැස්ම මොකක්ද කියලා. නිරන්ජන්.
අයබෝන් රන්. සුබ සන්ධ්‍යාවක් දායබර අසන්නනි. මං අද මේ වැඩසටහනට එන්න කලින් බැලුව අපි අන්තිමට වැඩසටහනක් කවද්ද කියලා. ජූලි 3 වෙනිදා.
මේ මාසෙම මුල.
මේ මාසෙ මුලත් මේ මාසෙ අගම එකත් කරන්නේ අපි. ඉතින් දෙවෙනි වැඩසටහන මේ මාසෙ. මාස 7ක් ගිවිලා ගියා. අවුරුද්දෙන් තව මාස 5යි තියෙන්නේ. ඒ ඇස්සේ ලෝකෙ හැමතැනම කොරෝනා වලට අමතරව අපි කොරෝනා ගැන කතා නොකරින් මොකද කොරෝනා දැන් ඒක අපේ ජීවිතයේ අංගයක් වෙලානේ දැන් තියෙන්නේ කොරෝනා කියන එක. ඒ නිසා කොරෝනා ගැන නෙමෙයි ඊට වඩා දේවල් ගැන තියෙනවා අපිට කතා කරන්න. ලෝකේ අපේ රටේ විශේෂයෙන්ම ලබන සතියේ එළඹෙන මහ මැතිවරණය ගැන දේවල් කතා කරන්න මේ තියෙනවා. ඉතින් ඔබටත් ඇති මං හිතන්නේ ඔබගේ අදහස් උදාස අපිත් එක්ක බෙදා ගන්න. ඔබ මේ වැඩසටහන අහනවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් රුවන් කිව දුරකථනයට. මම නැවත මතක් කරන්නම් 815.1.0. එහෙම නැත්නම් ඔබට පුළුවන් මේ වැඩසටහන අපගේ වෙබ් අඩවියෙන් planetfm.org වෙබ් අඩවිය ඔස්සේ සී සරි ලංකා කියන පිටුවට ගිහිල්ලා එතනින් මේ වැඩසටහන ඔබට අහන්න පුළුවන් ඔබ කැමති වෙලාවක. දෑබරසන්න ඉතින් වෙනද වගේම අදත් මං සුපුරුදු විදිහට මගේ වැඩසටහන මං ආරම්භ කරන්නේ මා මේ ලෝකෙට දායාද කර මගේ ආදරණීය අම්මව තාත්තව සිහිපත් කළා. මම වගේම ඔබත් මං හිතන්නේ තාමත් ඔබගේ දෙමාපියෝ ඉන්නෝ නම් ජීවතුන් අතර දෙමාපියෝ නැති වුණත් මං හිතන්නේ ඒ සුන්දර අත්දැකීම් දෙමාපියන් සමග සිටියේ අත්දැකීමේ කාලය මතක් වෙන්නේ නැති ඔබට ඔබ විඳිනවා ඇති. මම තාම දුරින් ඉඳන් හරි විඳමින් පවතිනවා ළඟ ඉන්න බැරුණාට. ඒකත් එක්තරා මානසික වාදයක් ඇත්තරම ඉන්න මොන කාලෙ ළඟින් ඉන්න බැරි වෙච්චගෙන. ඒත් මොනව කරන්නද නේද, මේක තමයි ජීවිතවල හැටි. කොහොමත් ඒ දෙන්න සන්තෝෂෙන් සතුන් ඉන්න නේද. මට ඒක ලොකු ධෛර්යයක්. ඒක ඇත්තරම මගේ සහෝදරියන් ළඟ ඉඳගෙන ඇය ඇහැක් වගේ බලාගන්නවා එක්කෝත් එක නිවැරදි. ඉතින් මේ ලෝකේ අපව බිහි කළ අපේ දෙමාපියන් වෙනුවෙන් ආදරණීය අම්මා වෙනුවෙන් මම මේ ගීතය තෝරගත්තා. මේ ගීතය මම තෝරගත්තේ පෞගිය දවසක ප්‍රකාශනය වූ සීනේ කිරෑ වැඩසටහන තුලින්. සීනේ කිරෑ වැඩසටහනේ අපේ අපිට ඉන්න ඉතාමත් ප්‍රබල ගීත රචකයෙක් වන රත්නශ්‍රී විජේසිංහගේ එකම දියණිය සම්මානී විජේසිංහ සමග පැවති වැඩසටහනින් තමයි මම මේ ගීතය උපුටා ගත්තේ. ඔබත් මං හිතන්නේ ගීත වැඩසටහන නරඹන්නේ නැති ඉතාම ලස්සන සාර්ථක හරිම සංවේදී වැඩසටහනක්. අපි එමනම් මේ ගීතයට සවන් දෙමු.
මගේ මව ඇතුළු සියලුම මව්වරුන් වෙනුවෙන් මම මේ ගීතය තෝරගත්තේ. අහසට මිනිස්සු වැස්සත් බනිනවා, පෑයුවත් බනිනවා. අහස ඒත් එහෙමමයි. මහ පොළව කිත් පැසසුම් නින්දා ප්‍රශංසා යස අයස දුක්ඛම් කටුළු සියල්ල දරාගෙන ඉන්නවා, ඔරොත්තු දීගෙන ඉන්නවා. මහ පොළවත් එහෙමමයි, අම්මාවරුනුත් එහෙමයි. මහේෂයි මගේ අම්මත් එහෙමයි. මගේ අම්මා ඉතා උතුම් කාන්තාවක්. ඇය ඉතාම කරුණාවන්ත ආදරණීය කාන්තාවක්. ඇගේ ආගන්තුක සත්කාර නොලබපු කෙනෙක් නෑ අපේ ගෙදරට ඇවිත් ගිය. මගේ තාත්තා මේ තරම් දැවැන්ත ප්‍රතිරූපයක් එක්ක, දැවැන්ත නිර්මාණ ශක්තියක් එක්ක, නිර්මාණ ප්‍රතිභාවක් එක්ක හිටියට ඔහුට ඒ ගමන් මග යන්න විශාල අත්දැකීමක් මගේ අම්මගෙන් ලැබුණා. මගේ අම්මා අසීමිත විදියට තාත්තට ආදරය කළ ගැහැණියක්. මම දැකලා නෑ ඒ විදියෙ ගැහැණියක්. ඇයව අමතක කරලා තමයි තාත්තා වෙනුවෙන් හිටියේ මහේෂයි. තාත්තගේ කෑම ටික තේ ටික අම්මට පුදුම ඉවක් තිබුණා. තාත්තා වැඩ කරනවා. තාත්තා නිහඬ මිනිසෙක්, නිතරම එළිය කතා කරන්නේ නැහැ. හැබැයි අම්මා උසියේ වැඩ කරන ගමන් කියන පුතේ දැන් තාත්තට තේ එක ගිහින් දෙන්න. හරියටම හරි. තාත්තා ලියන ගම මුළු උස්සනකොට අම්මා තේ එක ගෙනත් දෙනවා. ඒ දෙන්නගේ ආදරේ එහෙම තමයි. එහෙම උනේ නැත්තම් මම කවියෙක්ගේ ජීවිතේ මේ තරම් කුටුම්බය ගැන, මේ තරම් ප්‍රේමය ගැන නිර්මාණ බිහි වෙනවද? ඒ දෙන්න ඒ තරම් ආදරණීයව හිටිය. සියලුම ශ්‍රේෂ්ඨයෝ අම්මාගේ දරුවෝය. මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ මව්ගේ කිරිවලින් සහ හිරුගේ රශ්මියෙන් කියලා ගෝකි කියනවා. ඇයට උපමා කළ හැකි උපමාවක් මේ සක්වල ගලේම නෑ මහේෂයි. මේ ගීතේ කියන්නේ මහේෂයි දිය උල්පත අම්මා, වහින වැස්ස අම්මා, මල් සම්පත අම්මා, පල සම්පත අම්මා, මේ සියල්ලම ඇය. මිනිසයාගේ ජීවිතයට ආදරය, කරුණාව, සතුට, දුක, සිසිලස, උෂ්ණත්වය, මේ සියලු සුම සියල්ලම ඇය සතුව තියෙනවා කියන එක තමයි මේ ගීතේ පුරාම තියෙන්නේ. මගේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 8ක් වෙනවා මහේෂයි. මගේ තාත්තා තරුලකු නාකයානේ මෙහෙම ලියනවා. මේ ලොව සුන්දර මහස ඇත්තේ ගමට ඉහෙලිනි, අම්මා නිදන තැන ඇගේ සුහුණට උදිනි. අපි ගීතය අහමු.
කිසිම දවසක විකල්පයක් හොයන්න බැරි ලෝකේ හැමෝම ගහනකොට අන්තිමට දුවගෙන යන්න තියෙන එකම වස්තුව අම්මා. මේ ඔක්කෝම හිතේ තියාගෙන, ඇගේ විචාරයක් හිතේ තියාගෙන මේ මහා ගීතය, මේක මහා ගීතයක්. ශෂිකා ගිහින් අහමු. මවක්ගේ අතීතයක් හෝ වර්තමානයක් සිහිපත් කරගෙන කඳුලක් උපදින්න ඇති පුතෙක් ඉන්නවනම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ඒ කඳුලට අපි ආදරේ කරනවා. එහෙම තෙමෙන්නේ නැති දරු පරම්පරාවක් හින්ද තමයි අද පුළුවන් තරම් අම්මලා තාත්තලා දුක් විඳින්නේ. එහෙම තෙමෙනවා නම් කවදාවත් ඒ අම්මලා තාත්තලා දුක් වෙන එකක් නැහැ. ඉතින් විශේෂයෙන්ම අම්මා තුරුලේ ඉන්න ඔබ මම හිතනවා මේ මොහොතේ ඉඳලා තව තවත් ඇයට තුරුල් වෙන්න. කවදා හරි තුරුල අතහැරිලා ගියන් පස්සේ කවදාවත් ආය හම්බෙන්නේ නැහැ. මේ සංසාරේ කිසිම දවසක ඇයම හම්බු වෙන්නේ නැහැ අපිට. එකම ගඟකට එකම තැනකට දෙපාරක් බහින්න බෑ. ඒ වගේ සංසාරේ කවදාවත් ඒ අම්මා හම්බු වෙන්නේ නැහැ.
සඳ නැතිදා සක්වලතරු එළිය කරන අම්මා උදාගිරින් ලොවට වඩින මගේ ආදර අම්මා ලොවට වඩින ලොව සැමගේ ජීවින්ට පණ දෙන ආදර කපුරුක ආදර අම්මා
උරුවන් මං හිතන්නේ ඒ වැඩසටහනේ මහේෂ් නිසංග කිව්වා වගේම මේක ගීතයක් නෙමෙයි මේක ගීත සාහිත්‍යයක්. මේකේ ඒ හදවතට දැනෙන පපුවට දැනෙන කතා කරන්න පුළුවන් පුදුමාකාර ගීතයක් ඒක. මේ ගීතය නන්දමාලිනී ගායනා කර මුලින්ම ඒකට කිසිම විදියකින් අඩුපාඩුවක් නොවන විදියට සශිකා ඒ වැඩසටහනදී ගායනා කරා. මං හිතන්නේ මවකගේ ಗುಣ ගායනා කරද්දී කවුරු ගායනා කරත් ඒක ඕනම කෙනෙකුට දැනෙන. මොකද අපි ගීතය ගායනා කරන පුද්ගලයාට වඩා අපි ඒකේ අභ්‍යන්තරයේ තියෙන ගැබ් වෙලා තියෙන අරුත ගැන තමයි අපි හොයාගෙන යන්නේ. ඉතින් අවසානයේ අපිට දැනෙන්නේ කවුරුවත් නෙමෙයි අපි අම්මව. අද අපේ රටේම කොයිතරම් අනාථ මඩම්, ඒ කියන්නේ මහලු මඩම් ඒවලට දාලා තින්නේ තේනම් මෙහෙම වැඩිහිටි නිවාස. දැන් මේ රටවල වගේ නෙමෙයි අපේ රටවල එහෙම වැඩිහිටි නිවාසක අත්තරද මම පස්සේ සමහර දුවා පුතු ඉන්නවා. ආපහු අම්මගේ මිනිවත් ගිහලා බාර ගන්න නැති ඒවන්මු සමාජයක අපි ජීවත් වෙන්නේ අපේ රටේ. ඒ වුණාට අපි කටහරියොත් නම් කියනවා බුදුන් තුන්වරක් වැඩිය දේශය කියලා වෙරළු. කොහෙද අපේ ආගම තියෙන්නේ? කොහෙද අපේ බුද්ධ ආගම තියෙන්නේ? ගෙදරින් අම්මට තාත්තට සරක ගන්න බැරි නම් මොකද්ද අපේ ජාතික වටිනාකම? මොකද්ද අපිට ජාතියේ තියෙන අපේ අනන්‍යතාවය? අපිට අම්මා තාත්තා වඳුරන්න බැරි නම් මේ වැඩසටහන අහන ඔබ මං හිතනවා එහෙම ඒ වගේ පෞකාරකමකට රත ගහලා නැතිව ඇති. නමුත් එවන් වූ බොහෝ දෙනෙක් අපේ සමාජය තුළ මං විශේෂයෙන් කියනවා අපේ මේ රටේ නම් එහෙම නැහැ. මොකද මේ රටේ දෙමාපියෝ පුළුවන් තරම් මේ රටවලට ගෙන්නගෙන ඒගොල්ලන්ට මේ රටවල් පෙන්වලා එහෙම කරන දුවා දරුවෝ මේ අනන්තවත් ඉන්නවා අපිට. මං කියන විශේෂයෙන් අපේ රට තුළ මේක ඉතාමත් ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවාද? දෙමාපියෝ නොසලකා හරින දරුවන් නිසා ඉඩම් ආරුවකට තාත්තව මරණ, පොල්ලෙන් ගහලා මරණ, සවලෙන් ගහලා මරණ, ඒ වගේ ලෝකෙක අපි ජීවත් වෙන්නේ. අම්මගේ බෙල්ල මිරිකලා මරණ, අම්මගේ බෙල්ල කපලා මාළේ කඩාගෙන යන එච්චර අපවිත්‍ර වූ පරිසරයක් තමයි අපේ රට තුළ උද්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඔබට හිතන්න යමක් ඉතිරි කළා. අපි අපේ දෙමෝපියන්ට සලකනවා ඇද්ද? ඒ ප්‍රශ්නය මම ඔබට උත්තරයක් හොයන බාර දීලා අපේ මිග ළඟ වැඩසටහනට යනවා.
මාතර නගරය නූපේ ඉසව්ව පරමුල්ල පාර ඉදිරිපිට විජේසිංහ වලව්ව 1980 පෙබරවාරි 5 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය සමාරම්භක උළෙල රාජ්‍ය උත්සව නිමාව විවේකී හැන්දෑව මාතර බ්‍රෝඩ්වේ පාරේ මාතර ආර්ට්ස් මුද්‍රණාලයේ සිට මුද්‍රිත කවි පොතේ පිටු එකතු කොට පොතක් හදා බයිසිකලයේ නැගී නව ගුවන්විදුලි පරිශ්‍රය දැකගන්නා දැස විශාල ගේට්ටුව ආරක්ෂක නිලධාරීන් මධ්‍ය රූපයේ පෙනෙන දර්ශනය පොන්ටියක් වැනි ඉපැරණි සුවිසල් කාර්යයක බොනට්ටුවේ නැගී කුඩා මිනිසෙක් වටවුණු සෙනගේ සිනා ප්‍රතිචාරය පැහුණු අඹ ගෙඩියෙන් අඹ ගැබැල්ලක් කඩා කමින් විශාල බොනට්ටුවේ වැතිරෙන කුඩා මිනිසා හිස පාත්කොට රියදුරු අසුනේ හුන් තැනැත්තාට කියන දෙබස මාව පද්දපන් උඹට ඇහෙන්නේ නැද්ද මාව කාර් පද්දපන් අප බයිසිකල් පද්දවන්නේයි ඇවටිලි කරන්නක් මෙන් ඔහු මේ කියන්නේ කාර් පද්දවන්නේයි කියා නොවේද සෙමෙන් සෙමෙන් විජේසිංහ වලව්වේ සුවිසල් මිදුලේ රුහුණු සේවා පරිශ්‍රයේ විසල් ඉපැරණි කාර්ය පැදවේ කුඩා මිනිසා නලදත් විදහා සිනාසි බොනට්ටුවේ වැතිරෙයි දෑත් දෙපසට දිගු කරයි ලෝකයම හිමි වූවක් වැනිව මොහුණින් අවට සිටින අයට උදාරම පෙන්වමින් වැතිරෙමින් හිස ඔසවමින් අඹගෙඩිය හප කරමින් විනෝද වෙයි කවි පොතේ පිටු 40 ගාන 6 වෙනි කවිය ලයිට් ඇවිල්ලා ප්‍රේමය එතනින් කවි පොත කියවීම නතර කරලා ලයිට් ඇවිල්ලා පේලි හතරක කවියක් මට අමාරුවෙන් මතක් කරගන්න පුළුවන් ඔව් එතනයි නතර වුනේ පාර දෙපස පොල් ගස් බිම හෙලමින් අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා කිරිනන් දගේ කුස ගින්න නිවාලු කොස් ගහ කපමින් ලයිට් ඇවිල්ලා දැඩිමත් දහනේ ගතට සිහිල දුන් නුගරුක හෙලමින් ලයිට් ඇවිල්ලා කොස් ගස් පොල් ගස් නුග ගස් මොකටද අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා ප්‍රේමකීර්ති දල්විස් නිවේදකෙක් වෙච්ච හැටි
එවනම් මට මේ කාර්යාලෙන් ගිහින් තිබුණා පරීක්ෂණයට එන්න කියලා මම පරීක්ෂණයට ආවා හැබැයි ආවේ මේ කතා කරන්නවත් තරමට නෙමෙයි සින්දු කියන්න ආවේ ගායකෙක් වෙන්න ඒලිම අරගෙන මම ආවා අපේ අම්මත් එක්ක මට මතකයි මේ කාර්යාලේ ඉස්සරහට ආවා එදා තමයි ඉස්සෙල්ලාම කරුණා සම්විශේෂක මහත්තයා දැක්කේ පස්සේ කලින්සිර අයියා කිව්වා මේ තාම මදි තාට පුරුදු වෙන්න ඕනේ දැන් මේ සමූහ ගායනාවලට සහභාගී වෙන්න කියලා. ඉතින් සමූහ ගායනාවලට සහභාගී වෙන නිසා කවදාකවත් සින්දුවක් කියන අවස්ථාවක් හම්බෙන්නේම නැහැ. කොහොමිනේට දවස කරුණාදාම විශේෂකරයිය කිව්වා මට කතා කරලා මේ තමයි සින්දු කියන්නේ දැන් හරියට මේ අඩු ගානේ මේ පිටපතක් අරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මම ඔක කියෙව්වා. ඒ තමයි ඉස්සෙල්ලාම ගුවන්විදුලියෙන් කටහල ගිය දවසේදී මට හරි ආඩම්බරයි. මේ කාර්යාලයෙන් එළියට බහලා යනකොට මම බැලුවා මේ මැද්දේ තියෙන ඒරියල් එක දිහා. ඔය කනුවක් තියෙන මේක මම කටහඬ ගියා නේද කියලා හරි සන්තෝෂෙන් මම ගෙදර ගියා.
ඔහු ගුවන් විදුලියේ නිකම්ම කටහඬක් වුණේ නැහැ. ගඟක් වගේ ගී උල්පත ගලන්න ගත්තා. ඕඩ නොදෙනිම. ගීයක් ලිව්වත් කවි සමේ ආපු යවහන් දෝෂ ඔහු රැකලා තිබුණේ දැනගෙනද හිතලාද නොදැනගෙනද කියලා කවුද දන්නේ?
දෙනිය, පැනිය, වැනිය, තනිය. මේව ලියුනේ මුකරිකමට වෙන්න ඕනේ. අතේ තිබිච්ච එලිය කරයි සඳ නැගිවෙල ළඟ දෙනිය බඹරු උරනවලු මීවදවල පැනිය සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය ඇයට බාර දෙනවාමයි මගේ තනිය මුතු අරුසාවට තෙමුණු පිනි ඉහිරුණු වෙල් එළියේ මුතු සහලින් දෝත පිරු මේ මුතු මැනිගේ
முத்துவருசாவட்டு தெமிலா பினிஇருணு வெல் எலியே முத்துசஹலின் தூத்து பிரு முத்துமணிக்கே முத்துவருசாவட்ட தெம்மிரா பினிஇருணு வெல் எலியே முத்துசஹலின் தூத்து பிரு முத்து
ප්‍රේම් අයියා හම්බ වුණේ 1980 දී. එදා මං කීයටවත් හිතුවේ නැහැ. ඊට අවුරුදු 12කට පස්සේ උදෑසනක මට ඔහුව මතක් වෙලා මට අඬන්න වේවි කියලා. ඔව් මං මාතර වීරසූරිය දොස්තර මහත්තයාගේ පෞරාණික බිල්ඩිමේ කුරේසාප්පුව ඉස්සරහා ඔහුගේ ඩිස්පෙන්සරියෙන් එළියට ඇවිත් විශාල රූස්ස ගහට හේතු වෙලා ඇඬුවා. 1991 සැප්තැම්බර් මාසේ ප්‍රේම් අයියා මිය ගිහින් අවුරුදු දෙකක් ගත වුණා විතරයි. මට ප්‍රේම් අයියා හම්බුනේත් මාතර නගරෙදී. ඒ නගරෙදිම මං ඇඬුවේ මගේ දුවගේ සිඟිති කන්පෙතිවල කරාබු දාන්න කන්පෙති විදිනකොට ඈ අඬපු ඇඬිල්ලටම නෙමෙයි. මං දන්නවා ගැහැණු දරුවෙක් වුණාම සිඟිති කන්පෙති විදිනවා. ප්‍රේම් අයියා එදාට අපිට හිත වාව ගන්න උගන්නලා තිබුණා. ඒ ගීතය අහලා තාත්ත කෙනෙක් වෙලා මම වැයුණා කියලා ප්‍රේමයට කියන්න මට කවමදාවත් අවස්ථාවක් නොලැබෙන නිසාද මං ඇඬුවේ. ඇයි මේ වගේ සිනිඳු දේවල් ලියපු අඩිපහේ මිනිස්සෙක්ව යටි තුල කන පිට හැරුණා මුහුණ රෝස පාටින් පිරුණා කඳුළු පෙළියක් වැටුණා සුරංගීත දුක හිතුණා යටි තුල කන පිට එකතු වුණා කැලි මැදින් ගඟ ඇදුණා
වැස්සක් අහසින් වැටුණා ගඟට කඳුළු බිඳු එකතු වුණා කැලේ මැදින් ගඟ ඇදුණා ඒ ගඟ මුහුදට වැටුණා මුහුදේ පතුලට කිඳුණා මුතු බෙල්ලෙක කුස රැඳුණා දවස් ගණන් එහි තිබුණා ඒ කඳුලින් මුතු හැදුණා මුතු කැට ගොඩට ගෙන කරාබු යුවලක බැඳුණා ඒ කරාබු ගෙදර ගෙන සුරං ගීත දැන් හරිම හිනා කනට තෝඩු පල දවන කන් පෙති කටුවෙන් විදින දවසක් එන බව හැඟුණා තාත්තාට දුක හිතුණා දුවකගේ කන් පෙති විදිනවට අඬපු දුක නිවපු තාත්තා ගෙදරෙන්නේ නැති වුනහම ඒ කරාබු දාපු දුවටමත් අම්මටත් හිතෙන්නේ මොනවද හඳ මාමගෙන් අහමුද තාත්තා ගැන නැත්තම් පණිවිඩයක් යවමුද තාත්තට ගෙදරෙන්න කියලා අදවත් තරු ගනිමුද දුවත් අම්මා තාත්තා ඒවි කියලා මේ ටිකත් කියලා දුන්නේ ප්‍රේම කීර්ති දල්විස්ම තමයි
හඳ මාමා නැගින තුරු අපි තරු ගනිමු දෙදිනාගේ
නමසේ 47 ජූනි මාසෙ 3 වෙනිදා මේ ලෝකෙට උපත ලැබ ප්‍රේම කීති දල්විස් නම් වූ ඒ සුන්දර මනුසයා කුරිරස ඝාතනය කළා අද වගේ දවසක 1989 ඒවකට පැවති භීෂණ සමය මුල් කරගෙන සිදුනේ උඩ ජීවත් වෙන්න පුළුවන් උනේ අවුරුදු 42යි මාසෙයි දවස් 3යි මගේ වැඩසටහන ඒ පටිගත කිරීම මම උපුටා ගත්තේ 2012 වර්ෂයේ එවකට ප්‍රචාරය වූ 2012 වර්ෂයේ මිට අවුරුදු 8කට කලින් ප්‍රචාරය වූ රෑ ඉර පාන කියන බන්දුල නානායක්කාර වසම්ගේ ඉතාමත් හදගත් වැඩසටහනක් ඔහු එදා 31 වෙනිදා ඒ වැඩසටහන කරේ තනිකරම ප්‍රේම කීතාල්විස් වෙනුවෙන් ඒකින් කොටසක් බොහොම සුළු කොටසක් තමයි මම උපුටා ගත්තේ ඔබට අපේ හෘදයාංගම සංවේගය මේ අවස්ථාවේදී ඔබ සමග බෙදා ගන්න උරුවන්
සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති දල්විස් ඔහු සයිමන් ද සිල්වාගේ පවුලේ දෙවෙනියා ජුනි මාසෙ 3 වෙනිදා 1947 උපත ලැබලා අද වගේ දිනක ජූලි මාස 31 වෙනිදා 1989 ඉතාම කුරිරු ලෙස ජීවිතය අහිමි කරා. ඔහු පළමුවෙන්ම කියපු ගීතය තමයි හද මැදුරේ හසුනේ රූපා ඉඳුමතිට ගැවලියු ගීතයක්. පළමුවෙන්ම ඔහු කළ චිත්‍රපට ගීතය K.A.W. පෙරේරාගේ ලොකුම හිනාව චිත්‍රපටියට. ඔහු එතෙක් මෙතෙක් ලියු ගීත සෑහෙන තුගයක් වික්ටර් රත්නායක විසින් ගයා තිබෙනවා. ඔහු එක තැනක කියලා තියෙනවා, ප්‍රේමකීර්තිගේ පෑන ජීවය දෙන්නේ ඔහු හෝ ඔහු ඇසුරු කළ කාගේ හෝ විශේෂ ජීවිතයේ විශේෂ අවස්ථාවකදී. ඔහු ගීත රචනයේදී කතා කරන භාෂාවෙන් ගීත ලියුවේ ජනප්‍රිය වේදෝ නැද්දෝ කියලා හිතලා. නමුත් ඔහු ඒ ගත්තු පියවරින් ඒ හා සම්බන්ධව ගීත සංකල්පනාව සංගීතය මෙහි වූ කීප දෙනා අතරින් විතරත් නායක බොහොම පරිණත සහ විශාල සේවයක් කරුවේ. ඔහු ඒ ලියු ගීත කතා කරන භාෂාවෙන් ලියු ගීත ඉතාම ජනප්‍රිය වුණා. ඒ නිසා අද කොච්චර ජනප්‍රිය වුණාද කිව්වොත්, මෙවැනි සොඳුරු මිනිසුන් අද වනවිට නැත. නමුත් FM නාලිකාවලට මිනිසුන් මතක නැතත් සුපර් ස්ටාර් වෙන වැඩසටහන් වලදී නම් යලි යලි ජීවමාන වන්නේ මේ සුන්දර මිනිසුන්ගේ සිත්වල පැන නගින මේ සුන්දර සිතුවිලිමය, හද කකියවන අදහස්මය. නැතිව නවපරපුරේ ගීත නොව, මමද නවපරපුරේ හොඳ ගීත තෝරා බේරා ගන්නට ඇහුවත් අපිට අද ඊයේ අහන ගීත වැඩිකල් යන්නට පෙර අමතක වෙනවා. ඒත් මෝන්ගේ ගීත එහෙම අමතක වෙනවද අපිට? ඔයාලම හිතලා බලන්න මොකක්ද ඊට හේතුව කියලා. අපි මෙවන් සොඳුරු මිනිසෙක් ගැන කතා නොකර හිටියොත් කලාකරුව වෙනුවෙන් නිවේදකයේ වශයෙන් ගුවන්විදුලි මැදිරියක දවසක් පැයක් හෝ ගත කරපු කෙනෙක් වෙනුවෙන් අපි කරන්නේ ඉතාම නොමිනාකමක්. ඔහු ජීවත් කළ යුතුයි, ඔහුගේ නාමය ඔහු ජීවත් කළ යුතුයි. ඒ නිසා ඔබ දන්නවා කොළඹ හතේ ගුවන්විදුලි වැඩසටහන් කරන ගුවන්විදුලි ශාලාවටත් රූපවාහිනී ශාලාවටත් අතරමැද තියෙන පාර ප්‍රේමකීර්ති අල්විස් යන පාර නමින් ඔහු වෙනුවෙන් ඒක නම් කරලා තිබෙනවා. දැන් අපි තවත් කොච්චර කල් මෙවැනි මිනිසුන්ව සිහිපත් කළ යුතුද? නව පරපුරේ ගීත රචකයෝ ඔවුන්ගෙන් ලැබෙන ආභාෂය අපි ලබාගෙන මේක ඉදිරියට ගෙනියන්නට ඕනේ. අපිට හිතින් සිටිනල් බොහොම පරිණත කතුවරු ගේය පද රචකයෝ ඔවුන් අපේ සංස්කෘතිය සහ පදවැල් ඒ විදිහටම තබාගෙන ඉදිරියට යාම ඉතාම වැදගත් වෙනවායි කියලායි මම හිතන්නේ.
ඔබ මං හිතන්නේ රුවන් ඒ ඇති වෙච්ච හිදස අපිට අද වෙනකම් පියව ගන්න බැරි වෙලා තියෙන ප්‍රේමකීති කියන්නේ එක්තරා විදියක අමුතුම ශල්‍යමකින් ඔහු මනුස්ස හදවත් වලට පණිවිඩයක් දීපු මනුස්සෙක්, සුන්දර කලාකරුවෙක්, අහිංසක මනුස්සෙක්. බඳුරණානක් කරපසම්ගේ වැඩසටහනේදී ඔහුට කතා කරගෙන බැරි වෙන එක තැන්දී මෙච්චර හදවතට සමීපෙන සින්දු ලිපුමේ අඩිපාකුස මනුස්සයද මේ කියලා ඔහුට කතා කරන්න බැරුව සින්දුව දානවා. ඉතින්දී ඔබේ වැඩසටහන තුල හිටියනම් ඔබට ඒක හැඟේවි ඒ විදිහට, එහෙම විදිහට මට හැඳුනේ විදිහට එහෙමමයි. මේක ඉතින් දේශපාලන පරිගැණීම් මත වෙච්ච දෙයක් හැටියට ගොඩක් දිනක් කතා කරනවා. අදරත් නොවිසඳුණු ප්‍රශ්නයක් ඒක. දැන් ප්‍රේමකීර්තිගේ පුතා පූර්ණ සම්පත් ඇවිල්ලා ඒ සම්බන්ධව සම්පත් අල්විස් ඇවිල්ලා ඒ සම්බන්ධව මේක හාරවසගෙන යනවා. කවුද තාත්තගේ මිනිමරුව කියලා ඔට බොහෝ කරුණු හම්බෙල තියෙන මන් දැක්ක පසුගිය දවසක මාධ්‍ය පළවෙලා තිබ්බා මේ ටෝක් විත් සුදත්ත කියන වැඩසටහනේ ඔහු කෙලින්ම කියලා තිබ්බ කෙලින්ම ඇඟිල්ල දික්කලා තිබ්බ පුද්ගලයාගේ නමත් කියලා කවුද එක්කරේ කියලා ඉවරලා දැන් ඒ සම්බන්ධව මම දැන් පොලිසියට පැමිණිලකුත් දාලා තිනවා ඒ පැමිණිලි පාර්ශවයෙන් මොකද යාගේ නම කෙලින්ම කිව්වා කියලා ඉවරලා ඒ වගේ දේවලුත් වෙනවා කෙසේ වෙතත් අපි දන්නවා ප්‍රේම කීතේ මොකද උනේ කියලා මම හිතන්නේ එහෙම මිනිස්සු තාමත් මේ ලෝකේ ජීවත් වෙනවා හැබැයි ජීවත් වෙන හැම මොහොතක් පාසාම ප්‍රේම කීතේ සින්දුවක් කියන හැම මොහොතක් පාසාම ඒ මනුස්සයා ජීවත් වෙන්නේ මෙරි මෙරි මොකද එයා කරපු පාපය මොකද්ද කියලා යාටම තේරෙනවා ඇති ඉතින් ප්‍රේම කීතේ අද වගේ දවසක අපි මෙත් ඉරලා අවුරුදු 31ක් වෙනවා ජූලි 31 වෙනදට අවුරුදු 31ක් වෙනවා 31යි 31යි අද ඉතින් ප්‍රේම කීතේට නැවත අපි අත ලිපදලා මෙවන් වූ සමාජයේ මෙහෙවරක් කරන්න සමාජය යහමගට ගන්න ඔහුගේ පෑන් තුඩින් යලි යලිත් මෙවන් වූ ගීත අප වෙත ලැබෙන්න ලැබේවා කියලා අපි කවදම හරි ප්‍රාර්ථනා කරමු අපිට ඒ අඩුව අපි කොච්චර කතා කරත් අපේ මේ වැඩසටහනින් සුළු වේලාවක් ඒ වෙනුවෙන් වෙන් කරත් මම හිතන්නේ අපිට ඒ අඩුව පුරවන්න පුළුවන් වෙයි කියලා මගේ ගුවන් විදුලි කාලයෙන් ඒ කියන්නේ අපිට තියෙන පැයක කාලයෙන් මම මේ මොහොත වෙන් කරගත්තේ ඇත්තරම ඒ ගුණානුස්මරණය ඔහු වෙනුවෙන් අපි ලෝකෙ කොහෙ හිටියත් කළ යුතු නිසා මේකත් මෙම ගීතයත් ටීම් ජයරත්නම් ගායන ප්‍රේම කීතිය අතින් ලියවුණු ගීතයක් අපි අහලා බලමු
දෑබ්‍රසන්නේනි ඔබ මේ සවන් දෙමින් සිටින්නේ සීසර ලංකා ගුවන්විදුලි සජීවී වැඩසටහනටයි. ඔබ අප සමග කතා කරනවා නම් 81.5 81.2 අමතන්න. අපි කැමැති ඔබ සමග සාකච්ඡා කරන්න. හොඳයි නිරංජන්, දැන් අපි දන්නවා ලංකාවේ මේ ළඟදීම සිදුවෙන්න යන ලොකු විපර්යාසයක් ගැන.
මොකද උරන්නේ?
විපර්යාසයක් වෙන්නම වෙනවා තමයි මං හිතන්නේ අගෝස්තු 5 වෙනිදා.
ආ ඔව් නේද, මොකද තියෙනවා තමයි
අගෝස්තු 5 වෙනිදා. දැන් මුළු රටම උණුසුම් වෙලා අර කොවිඩ් හින්දා ඒක පොඩ්ඩක් සීතල වෙලා. විශේෂත්වයක් තියෙනවා මේ මහචන්දේ. මට පෙනෙන විශේෂත්වය තමයි වෙන අවුරුදු වගේ මේ ප්ලාස්ටික් සහ බැනර්
කොඩි වලවල්
බැනර් තාප්පවල කොළ අලෝපුවා එක එක ගහ ගන්න අරු ඉරුව මේක ඉරුව ඉඳ ගහ ගන්න ඒව නෑ මේ පාර. ඒ වගේම චන්ද මහ කොම්සාරිස්තුමා බොහොම මැතිවරණ කොම්සාරිස් බොහොම තද පිළිවෙලට බොහොම ඍජු මාර්ගයක් අනුගමනය කරනවා කියලා මට නම් තේරෙන්නේ. දැන් කවුරුත් හැබැයි මඩ ගැසීම් සහ පොරොන්දු දීම් වල නම් අඩුවක් නැහැ.
නෑ ඉතින් එහෙම නොවුනොත් පුරුවන් එතන ඡන්දයක් නැහැ කියන්නේ.
දැන් අපි නෑ එහෙම ඒක මේ දැන් අපි බලමු මේ නිව්සීලන්ත ඡන්දයක් තියෙනවනේ දැන් සැප්තැම්බර් 19. ඒවලදී මේ කාටවත් මඩ ගහන්නේ නැහනේ.
ඒකත්
මඩ ගහන්නේ. අපි ප්‍රතිපත්ති එළිදැක්වීමයි තියෙන්නේ. දැන් මෙතන ප්‍රතිපත්ති එළිදැක්වීමට වඩා ඉස්සර උනේ මොකක්ද? තමාගේ තම කණ්ඩායමන් අතරම එක එක්කෙනා කුලල් කාර ගැනීම. ඒක ඉතින් හොඳ ඉරියව්වක් නෙවෙයි ලංකාවට. නමුත් අපි මේ අවුරුදු 71ක් තිස්සේ ගෙන සම්ප්‍රදාය තියාගන්න ඕන හින්දාම වින්නෝ මේ එකිනෙකාට මඩ ගහ ගන්නවා. ඒ වගේම දේශපාලනඥයෝ චන්දිල්ල ණය පෞගිය අවුරුදු ගණනක් තිස්සේ නොගියෝ තැන්වලත් යනවා දැන්.
ඔව්.
ඒ තරම් යනවා. ඒ ගිහිල්ලත් ඒත් තාම කියන්නේ බොරු පොරොන්දු දීම. අපි බොරු පොරොන්දු දීමයි කියලා කියන්නේ බොරු බව අපිට පහුගිය මැතිවරණ කීපයකදීම අවුරුදු 71ක් තිස්සේ අපිටම ඒක අපි සත්‍යත්‍ය දැක්කා.
ඉතින් ඔතන ඇත්තටම වැරදිකාරයෝ කවුද?
ඡන්ද දෙන අය.
ඡන්දදායකයෝ. ඔතන ඡන්දේ පාවිච්චි කරන අය. අපේ ඡන්දදායකයා වැරැවටලා තියෙන්නේ වහලට දෙන පීවිත හඩුවට, බත්තකට් එකට, අරක්කු බෝතලෙට, එක්කම කේ රෙදි කෑල්ලකට, ඕවලට මහ වැටලන්නේ මේ ඔක්කොම කරන්නේ. ඔක්කොම කළා, ඔක්කොම අමතක කළා දාලා බුද්ධිය පාවිච්චි කළා වැඩ කරන්න පුළුවන් මනෝසේ උගතෙක් පාර්ලිමේන්තුවට යවන්නේ නැති එක අපිම වරදගත්ත තැනක් ඔතන තියෙන්නේ.
ඔතන මේ දේශපාලනඥයෝ කරන වැඩක් තමයි බොහොම වංචනික කපටි කෛරාටික පිළිවෙලට අර දුප්පත් මිනිසුන්ව දුප්පත් තැනම තියාගෙන ඉන්නවා.
ඔව් එතකොට ඒක තමයි.
එතකොට ඒගොල්ලන්ගේ ලේසි ඔවුන්ගේ අනිත් ජාවාරම්ටි කරගෙන
යනවා. අර ඉංගන්න කකුලේ තියෙන තුවාලේ වගේ ඒක තියාගෙන එතනින් තමයි ඒගොල්ලෝ ජාවාරම් කරගෙන යන්නේ එහෙම.
ඔව්
මම මේ භාග්‍ය දවසක මේ දිගටම යනවා මේ ඔබ මම හිතන සමාජ මාධ්‍ය ජාලා උසේ හරි මේ YouTube වගේ channel වලින් බලන්න පුළුවන්. මේ දිගටම යනවා ලංකාවේ තියෙන දේවල් මම නම් ගොඩාක් දේවල් තේරුම් බේරුම් කරන බලන්නේ. ඒ අතරින් මම ඉස්සෙල්ලා මේකෙන් ෆලෝ කරපු එක්කෙනෙක් තමයි දර්ශන හඳුන්නේ ඇත්ති. හඳුන්ගොඩ. දර්ශන හඳුන්ගොඩගේ වැඩසටහන් ගොඩාරයක් ගියා එක එක්කෙනාව රයිල් වික්‍රමසිංහව එතකොට රවි කන්නනායක ඔය හැමෝම ඉන්ටර්වයු කරා. ඒ හැමෝගේ මේ වලින් අතරින් මට අහුවන සුවිශේෂ චරිතයක් ඒ පාටලි චම්පිකරණමක. පාටලි චම්පිකරණව ගැන මට දෙසරයක් හිතන්න ඒ ඩිස්කෂන් එක මට ඇත්තටම වැදගත් වුණා.
කවුද ඉන්ටර්වයු කරයි කිව්වේ ආපහු කියන්නේ?
BSL log එකේ දර්ශන හඳුන්ගොඩ හඳුන්ගොඩ. ඉතින් මං හිතුව ඔබටත් ඒකෙන් කොටසක් අහන්න. ඒකෙන් කොටසක් මේ කියන්නේ පාටලි චම්පක කියන මිනිස්සයා මේගේ ඇබිලිටි එක මොකද්ද කියලා, එයාගේ කරපු දේ මොකද්ද කියලා අහන්න මං හිතුවා. මං මට හුණ දේ මං ඔබත් එක්ක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. පොඩක් අහලා බලමු.
අපිට මෙන්න මේ ඔබ සම්බන්ධයෙන් කීවීමක් තිබෙනවා. රනිල් සහ සජිත් කියන මේ දෙදෙනාගේම රනිල්ගේ සූක්ෂම කූට මොලේ, ඒ වගේම සජිත් සම්බන්ධයෙන් ඔබ දන්නවනේ, කියන්න ඕනේ නැහැ නේ. මේක මේ හයිබ්‍රිඩ් සජිත් සහ රනිල්ගේ එකතුවකින් නිර්මාණය වුණාය කියන එක තමයි අපි තියෙන කියවීම ඔබ සම්බන්ධයෙන්.
يعني මාවද?
ඔව්.
මේමයි මම වෙනස් චරිතයක්. මරායන කොමිසම මාත්‍ය හොඳට දන්නවා. මම හිතනවා මේ එක්සත් ජාතික පක්ෂයේ ලොකු අඩුපාඩුවක් තමයි එතුමගේ යම් යම් සැලසුම් කලින් දැනගෙන ඒවාට ප්‍රතිචාර දක්වන්න තිබිච්ච නොහැකියාව. ඒ වගේම ඔහු ගැන මිත්‍යාවක් තියෙනවා. ඔහු දක්ෂ ආර්ථික කළමනාකරණයේ ඒ වගේම දුරපේන කෙනෙක් එහෙම කෙනෙක් කියලා. එහෙම එතුමා එහෙම කෙනෙක් නෙවෙයි. එතුමා ජීවත් වෙන්නේ තාමත් 1977 ජයා ජයවර්ධන ඇති කරපු මේ විවෘතාර්ථික සිහිනේ. ඒ සිහිනේ බිඳ වැටිලා මේ ලෝකෙම මේ නූතනවාදී, ඒ කියන්නේ මේ ලිබරල් නව ලිබරල්
සමාවෙන්න මම ඔබට පොඩි බාධා කිරීමක් කරනවා. 2015 අගෝස්තු මාසයේ පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මේ 2020 මාර්තු මාසයේ දෙවැනිදා විසුරුවා හරින තුරු ඔය දැක්මක් නැහැයි කියන, එහෙම පොරක් නෙමෙයි කියන, ආර්ථික කළමනාකරණය පිළිබඳව අදක්ෂයි කියන ඔය ඉතින් එතුමා එක්කනේ ඔබතුමා
හිටියේ. ඉතින් එතුමාට ඡන්ද හම්බුණානේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී
ඔය ලොකු තොරණක් ගිහුවනේ ඔබතුමා.
අපි එතුමා එක්ක එක කාරණයකට එකඟ වුණා. ඒක තමයි මේ රටේ ප්‍රජාතාන්ත්‍රික ආයතන ව්‍යුහයේ ශක්තිමත් කිරීම කියන කාරණේ. ඔය 19 වෙනි සංශෝධනය හා බැඳුණු ක්‍රියාවලිය. ඒකට අපි එකතුමා එක එකඟ වුණා. ඒක තමයි අපේ මූලික කොන්දේසි වුණේ. එහෙම නැතු එතුමාගේ සියලුම ආර්ථික මූලධර්ම විදේශ ප්‍රතිපත්ති සුවිශේෂයෙන්ම ඒව සම්බන්ධ අපේ කිසිම එකඟතාවයක් තිබුණේ නැහැ. ඒව සම්බන්ධ අපේ තිබුණේ ගැටුමක්. හැබැයි අපි අපේ අදහස් ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරිපත් කරලා අපි එළියේ කෑ ගහන්න ගියේ නැහැ. එතුමාව දුරෙන් පහ කළාම සිරිසේන එතුමා ගාව අදෝයේ ඉන්න එතුමාගෙන් අහලා බලන්න පුළුවන් ළඟ ඉන්න කට්ටිය හිටියද කියලා මේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා. ඔය කවුරුවත් හිටියේ නැහැ. එතුමාට හිටියේ අපි. අපි හිටියේ මේ එතුමා වෙනුවෙන් නෙමෙයි. එතුමාට දීපු ජනවරම වෙන්නේ මේ රටේ ජනතා. ඒක සිරිසේනට කොල්ල දෙක කන්න දෙන්න බෑ කියන
අදහස. හැබැයි ඔබතුමාට මේ මෙගා පොලිස් එක දීලා මේ කොළඹ ජන පදනමට ලොකු ආමන්ත්‍රණයක් කරන්නට අවස්ථාව අතහිත දුන්නේ
මේයි. ඒ මෙගා පොලිස් කතාව ඔය පිටින් ඔය කියන කතාවක්. මට මම කරේ විදුලි බලහා බලශක්තිය අමාත්‍යාංශය. මම තමයි ওই කට්ටිය කෑ ගැහුවට පෙට්‍රල් ඩීසල් භූමි තෙල් මිල අඩු කළේ. ඒ කෑ ඒ වෙලාවේ කිව්වා මේකෙන් රුපියල් බිලියන 67ක දසලක්ෂ 67000ක කෝටි 6700ක පාඩුවක් වෙනවා පෙට්‍රෝලියම් එකට. පෙට්‍රෝලියම් එක කඩා වැටේ කියලා. නමුත් මම පෙට්‍රෝලියම් එක බේරගත්තා. විදුලි බිල මත පනවල තිබිච්ච ඉන්ධන ගැලපුම් ගාස්තුවත් අයින් කළා. විදුලි බිලත් අඩු කළා. මම මේ අවසානයේටම ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභ කළේ. ඔය 2015 තමයි ලාභ වුනේ. ඊට පස්සේ කවුරුවත් ලාභ කළා නැහැ. ඒතකොට මම මේ රාජ්‍ය ආයතනයේ කළමනා කරගෙන ගිරෙන මට ඊළඟ අවුරුදු පහත් යන්න තිබුණා බොහොම පහසුවෙන්. මොකද මට ඉලක්කයක් තිබුණා PRDC එක හරහා ලංකාවේ ඛනිජ තෙල් කනින්න. කැනලා ඒ ගෑස් කොළඹට ගේන්න. ඒක තමයි මගේ මම රයිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙච්ච මගේ ප්‍රධාන කාර්යය හැටියට මම දැක්කේ. නමුත් මේ වගේ මෙගා පොලිස් කියලා අධිකාරියක් පිහිටවන අය දවැන්ත ව්‍යාපෘති ගණනාවක් තියෙන අය මේක කරන්න ආරාධනාවක් අගමැතිතුමා කළාම මම ඒක පිළිගත්තා. හැබැයි අවුරුද්දක් යනකම් මට එවැනි අධිකාරියක් නිල වශයෙන් හදලා බාර දුන්නේ
නැහැ.
ඒ වගේම මට අර අහක යන කොරගන්න බැරි වෙලා තිබිච්ච හිර වෙච්ච ව්‍යාපෘති මගේ ඇඟ මත කඩා වැටුණා.
දෙදරේ තිබ්බා.
හරිය තිබ්බනේ. දැන් උදාහරණයකට වරාය නගරේ. වරාය නගරේ මාස 21ක් නතර වෙලා තිබුණා. ඒක තිබුණේ වරාය අමාත්‍යාංශයේ. ඒ කියන්නේ වරාය අධිකාරියටදී. ඒතොර ඒකේ තිබුණා නීති ප්‍රශ්න. ඒකේ තිබුණා පරිසර ප්‍රශ්න. ඒකේ තිබුණා සමාජ අධ්‍යයන ප්‍රශ්න. ඒකේ තිබුණා ඉංජිනේරුමය ප්‍රශ්න. ඉතින් ඒක මගේ මත ආවා. මම මේ අභියෝගය බාර අරගෙන මම ඒක සාර්ථකව නිම කළානේ. ඕක තිබුණානේ කතා ගොඩාක් ඔය කොළඹ ගිලා බහින අය ඕකේ සොයි වී අයිතිය ලංකාවට නැතු වෙන අය ඉඩන් සියල්ල අපේ අතට අරගෙන චීනයත් එක්ක සාකච්ඡා කරලා ඒවත් විසඳගෙන ඔතන උද්‍යානයක් තිබුණේ පබ්ලික් يعني පොදු උද්‍යානයක් බවට කොටසක්පත් කළා. අලුත් සැලසුමක් හදලා මම ඒක නිර්මාණය කළානේ. ඒ කියන්නේ මම හිතන්නේ කිසි කෙනෙකුට විවාදයක් නැහැ අපි ඒක හරියට කළා. ඊළඟට මීතර මුල්ල කුණු කන්ද කඩා වැටුනම ඔන්න කසල කළමනාකරණය මගේ ඇඟට දැම්මා. දවස් මාස දෙකක් අපේ ওই ලොකු ලොක්කෝ ඔක්කොටම නගර සභාවට පළාත් සභාවට අග්‍රාමාත්‍ය කාර්යාලයට මේ කිසි කෙනෙකුට පාලනය කරගන්න බැරුණා කොළඹ කුණු. මට දුන්නා. ඉතින් මම ඒක බාර අරගෙන කොළඹ කුණු සුද්ධ කළා. කෙරවල පිටියේ తాවකාලික මණ්ඩපයක් ඉදි කරා. කොළඹ කසල වලින් විදුලිය උපදවන ව්‍යාපෘති දෙකක් ගෙනාවා. ඒ වගේම කසල රඳවණයක් ඉදි කළා පුත්තලෙ. මම ඒකෙදි නම් ගෞරවය සම්පූර්ණයෙන්ම දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට. එතුමා විතරයි මම වෙනුවෙන් පෙනී හිටියේ. මේ කොළඹ ඡන්දදායකයාට පොරොන්දු දුන්න රයිල් වික්‍රමසිංහ මහත්තයා මීතර මුල්ල අයින් කරනවා රෝමය කියලා. හැබැයි කිසිම උදව්වක් කළේ නැහැ මූල්‍යමය වශයෙන් හෝ දේශපාලනමය වශයෙන්. මට විරුද්ධව දවන්ත දේශපාලන ක්‍රියාවලිය මුදාහැරියා පුත්තලෙ. ඒ එකකටවත් එතුමා මැදිහත් වුණේ නැහැ. අතර මේ අවස්ථාවේදී මූල්‍යමය වශයෙන් උත් ජනාධිපති අරමුදලින් මිලියන් 2000ක් දීලා මේකට උදව් කරේ මෛත්‍රීපාල සිරිසේන. ඒ වගේම ඔය ගම්වතුර පාලනය සම්බන්ධයෙන් තිබිච්ච මහකොළඹ ව්‍යාපෘති. ඔය ව්‍යාපෘතිය මුලින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒකේ මතුපිට ලස්සනට කරන්න පුළුවන් ඒවා ටික ඔය පාරවල් කාපට් කරන ඒවා ගස් සිට ඕනේවා කරලා තිබුණේ. අර පොළොව යට වැඩි. පොළොව යටින් උමං කණින්නේ. පොළොව යටින් උමං කණින්න හැමෝම බය වුණා මේ උමාවයේ සිද්ධියත් එක්ක. උමාවයේ තිබුණේ මේ ගම්බද ප්‍රදේශයක. මේ නගරයේ ගෙවල් දසදහස් ගණන් මැද්දෙන් උමගක් කරනකොට කෝව තත්වයක් ඇති වෙයිද කියලා ඔබ හිතන්නකෝ. හරි අවුරුදු 150කට පස්සේ මේ යන්නේ. ඉතින් ඒ අභියෝගය ආව මං කළා. කිසිම ගේකට කිසි දෙයකට හානියක් නොවන විදිහට නවීන විද්‍යානුකූලව උමන් කට්ටිය කළා. තව මාස 6කින් ඒකේ ප්‍රතිඵල එනවා. පොම්පාගාර ටික ආවට පස්සේ කොළඹ ගංවතුර ප්‍රශ්නේ ලබන වසරේ ඉඳන් විසඳෙනවා. ඒ වගේ. හැබැයි මගේ නිර්මාණයක් තමයි ඔය තාක්ෂණ නගරය. ඒක මගේ තනි අදහසක්. ඒක මම රයින් වික්‍රමසිංහ මහත්තයාට කිව්වා මෙතුමා අනුමැතිය දුන්නා. ඒක මම ආරම්භ කළා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනිකුත් තාක්ෂණ ආයතන එක ගියා. ඒකට හේතු වුණේ මම 2013 දී මේ රටේ විද්‍යාඥයොත් එක්ක හැදුවා තාක්ෂණ පැත්තෙන් නවෝත්පාදන ආර්ථිකයට මුල් තැන දෙන ආයෝජන සැලසුමක්. මම හිතනවා මේ රටේ අපිට අවශ්‍ය සිලිකන් වැලිය, එහෙම නැත්නම් ඉන්දියාවේ බැංගලෝර, එහෙම නැත්නම් චීනයේ චෙන්චෙන්, මෙන්න මේ කලාපය ලංකාවේ හදන්න තමයි මට ඕන උනේ. ඒකට තමයි මම හෝමගම සිට මාළමේ දක්වා කලාපය තෝරගෙන ඒ කටයුත්ත කළේ. ඒ වගේ මම හදාගත්ත ව්‍යාපෘති සහ මගේ ඔළුව මත දාපු ව්‍යාපෘති මිසක් මෙගා පොලිස් කියලා අධිකාරියක් මට කවදාවත් දුන්නේ නැහැ. නාගරික සංවර්ධන අධිකාරියත් ගැසට් කරන්න ගියේ ගරු රවුෆ් වගේම එමෙතුමා යටතේ. ඒක තමයි ඒකට නාගරික සැලසුම් හා ජලකලමනා කරන්න.
යාගෙන එන විස්තර කතමේ අනුව,
ඔව්,
මේ පුරෝකතනය අනුව මේ අතීත ආවර්ජනයත් එක්ක අපිට හැංගී යනවා සජිත් කවුද, ඔබ කවුද? ඒ කියන්නේ සජිත් නෙමෙයි නායකයා වෙන්න ඕනේ ඔබතුමා.
ඒක මේ රටේ
ඒකේ මේ තව කොටසක් තියෙනවා. මේ මම හිතන්නේ ඔබට අහන්න පුළුවන් මේ මුළු වැඩසටහන හරි වැදගත් වැඩසටහන. ඒ කියන්නේ අපි නොදැන හිටපු පාටලේ ගොඩක් වැඩ කළා තියෙන රට වෙනුවෙන්. ඉතින් ඒ මනුස්සය කරපු දේවල් ටික තමයි දැන් මේ QA කරපු දේවල්. එහෙම විශාල ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා. ඉතින් අපි රට වෙනුවෙන් ඒ කරපු දෙයට අපි හොට ස්තුතිවන්ත වෙනවා. ඇත්තරම ඔහු දෙයක් කරපු හින්දා අපේ වෙලාවත් අවසන් වේගෙන යනවා රුවන්. මේ කතා කරන බොහෝ දේ තිබ්බත් එහෙම දෙයක්ම කතා කරන්න හම්බෙන්නේ නැහැ අපිට. එහෙමනම් ඉතින් අපේ අදට සමුගෙන යන්නම්. නැවතත් ලබන සිකුරාදා මෙවන් වූ වැඩසටහනකින් ඔබ හමු වෙන තුරු මම හිතන මිනිස්සු බුද්ධිය පාවිච්චි කරලා මේ පාර ඡන්දය කරයි කියලා ලබන සිකුරාද වෙනකොට අපිට ලබන සතියන්ත වෙනකොට ප්‍රතිඵල දැනගන්න පුළුවන් වෙයි. කවුරුත් නෙවෙයි වුණ අපිට වැඩ කරන්න පුළුවන් මිනිස්සු, මේ එතනෝල් කාර්යය, කුඩු කාර්යය, ගංජා කාර්යය, ඒ කිසිම කෙනෙක් නෙමෙයි.
ඕකට තව එකක් එකතු කරන්නම් මං.
ඔව්.
ඒක කවුරු හරි කියලා තිබුණා මේ අලුතෙන් ආපු තරුණෙක් මේ අවුරුදු 65ට වැඩි ඔක්කොම දේශපාලනින් අයින් කරන්න ඕනේ.
අනිවාර්යෙන් ඒක විය යුතුයි. මං හිතන්නේ ඒක මිනිස්සුන්ගේ අතේ තියෙන මේකක්. අපි බලමු කාටද මේ පාර ඡන්දේ හම්බෙලා රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම්
අපි ගිහින් ප්‍රාර්ථනා කරන එකට
අපි සුබ ප්‍රාර්ථනා කරනවා රටට වාසනාව උබලා වේවා කියලා. එහෙනම් අපි ගිහින් එන්න ඔබ
සැමට සුබ රාත්‍රියක්.
එන්න ඡන්දක මංගලන්තයි හිතන එන්න මත මනාපනම් ඕන තරම් නෑ පරදින් එක මනාපයක් නැතිව තමයි මල්ලත එන්නේ අනිදී නගේ නොවේ මනාපේ කාතද දෙන්නේ මට මනාපනම් ඕන තරම් නෑ පරදින්
එක මනාපයක් නැතිව තමයි මන්න තැන්නේ අනිදී නගේ මුමේ මනාපේ කාටද දෙන්නේ